සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛතං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි පින්තුන්ලා බලාපොරොත්තු වන්නේ මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වය මාතලේ ධම්මදින්නාරාමේ වැඩ වාසය කරන මහියංගනේ බුද්ධිකාමෙහිනින් වහන්සේත් අනුලාවති අනුරසිරි අමර බණ්ඩාර රමණී කෞශල්‍යා කියන මහත්ම මහත්මීන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාම එකතු වෙලා මෙහෙණින් වහන්සේලා ඇතුළු දායක පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් අද මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. මේ පින්නතුන්ට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්නත්නී බුදුරජාණන් වහන්සේ විසින් අපට වදාළ ධර්මය අපේ ජීවිතවලට එකතු කරගත්තාම අපේ බැඳීම් ලිහිල් වෙනවා. අපේ දැක්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි දුන්න වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. අපේ සිතේ අර වෙනදා ඇති වෙච්ච කැමැත්ත තියෙන්නේ. ඒ කැමැත්ත ටිකක් බොහොම අඩු වෙලා යනවා. හැබැයි මේ බුදුරජාණන් වදාළ විදිහට සිත පුරුදු කළොත් ඒ පුරුදු කරන කෙනා තුළ ඒක පුරුදු කරන්න පටන් ගත්තොත් ඒ පුරුදු කරන කෙනා තුළ අඩු වෙන්නේ නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ බුදුරජාණන්සේගේ දේශනාවට කන් දීගෙන ඉන්නකොට ධර්මයට එකතු වෙනකොට ස්වභාවයෙන්ම අපේ බැඳීම් අඩු වෙලා අපි අලුත් විදියට ලෝකේ බලන්න ලෝකේ දකින්න පටන් ගන්නවා බුදුරජාණන්සේ වදාළ විදියට. එතකොට අපේ අර වටිනාකම ඇතුලේ තියෙනවනේ වටිනාකමක් පුද්ගල භව ඇසුරු කරගෙන ඇති එක බොහොම අඩු වෙලා යනවා. හිතේ කැමැත්ත ගොඩාක් දුර්වල වෙලා යනවා. ගොඩාක් දුර්වල වෙලා යනවා. හැබැයි පින්වත්නි වඩන්න පටන් ගත්තොත් අඩු වෙන්නේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. කැමැත්ත නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ කාම උපාදානේ බැහැර වෙනවා කියන්නේ. දිට්ටි උපාදානේ බැහැර වෙලා යනවා. ඒ කියන්නේ යාගේ දෘෂ්ටි අවුල් වෙච්ච ඔක්කොම අයින් වෙලා එයා යථාභූත ඥාණයෙන් ලෝකේ බලන්න පටන් ගන්නවා. අපගේ බුදුරජාණන්සේ දුන්න ඇහෙන් එයාට ලෝකෙ පේන්නේ. එතකොට මේ බුදුරජාණන්සේ දුන්න ඇහෙන් ලෝකෙ බලනකොට කම්පාවක් නැහැ, පශ්චත්තාපයක් නැහැ, දොම්නසක් නැහැ. ඒක හරි ලස්සන හැක් එක. ඒ කියන්නේ දිට්ටි උපාදානේ බැහැර වෙලා යනවා. සීලබ්බත උපාදාන අයින් වෙලා යනවා. එයා දුවපු ගමනක් තියෙනවා නම් එක එක ඒවා පස්සේ දුවනවනේ. ඒවා අයින් වෙලා යනවා. කේන්ද්‍ර පස්සේ දුවනවා, නැකත් පස්සේ දුවනවා, දේවාල පස්සේ දුවනවා. එතකොට ඒ එක එක පූජා පස්සේ දුවනවා. ඊට පස්සේ අංජනම් බලන්න යනවා, කොඩි වින හොයනවා, කොඩි වින කළා කියලා හිතනවා. එයාට පේනවාද මේ සංසාරය කියන්නේ ලොකු කොඩි විනයක් කියලා? එයාට පේන්නේ නෑ. ඇයි? එයා බලන්නේ බුදුරජාණන්සු දුන්න හැන්නේ නෙමෙයිනේ. එයා බලන්නේ එයාට ඕන ඕන විදිහට. එතකොට එයා ඒ දිට්ටි උපාදානය නිසා සීලබ්බත උපාදාන හැදෙනවා. දෘෂ්ටි අවුල්නේ. ඊට පස්සේ එයාගේ වෘත, එයාගේ ජීවිතේ චර්යාවන් මිත්‍යාවොස්සේ යනවා. මිත්‍යාවොස්සේ යනවා. මොකක් හරි ගහක් ගැන කවුරු හරි කිව්වොත් ඒ ගහට වඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකක් හරි පූජාවක් ගැන කිව්වොත් ඒවා තියන්න පටන් ගන්නවා. සීලබ්බත උපාදාන. ඊට පස්සේ ඒක ඇතුලේ එයාට යාව පරිස්සම් කරන එක විනා වෙන වැඩක් නැහැ. අත්තවාද උපාදාන. එයාට යාව රකින්න ඕනේ. එයාට කිසිම ආයුරකින් උවමනාවක් නැහැ ලෝකේ දිහා කරුණාවෙන් බලන්න. එයාට යාව රකින්න ඕන. එයාට යාගේ කියලා ගත්ත ලෝකේ ආරක්ෂා කරන්න ඕන, පරිස්සම් කරන්න ඕන, නඩත්තු කරන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට මේක එකම ජාලයක් විදිහට ගැට ගැහිලා තියෙන්නේ. එතකොට මේ දේශනාවේ නම් තියෙන්නේ උපාදානය, ditthi උපාදානය සහ අත්තවාද උපාදානය පැය. මේක ඔක්කොම එකට තියෙන්නේ. ඒ කියන්නේ එක දෘෂ්ටි මාත්‍රයක් තුල මේ ඔක්කොම උපාදානීය ස්වභාවයේ කෙලෙස් සහගත සත්‍යය තුල ඇති වෙනවා. කාමී කියන්නේ කැමැත්ත. ditthi කියන්නේ දකින විදිය. සීලබ්බත පරාමාස කියන්නේ එයා තුළ ඇතිවෙන නොමනාචර්යාව ගුණධර්මයයි හිතාගෙන නොමනාචර්යාවට යනවා. අත්තවාද උපාදාන කියන්නේ තමන්ව ආරක්ෂා කරගන්න, තමන්ව පරිස්සම් කරගන්න ඇතිවෙන ආසාව. දැන් අපි අත්දකින ලෝකයේ ලෝකයේත් එකතු වෙනකොට අපේ සිතේ කැමැත්තක් ආවාම ඒක අපි අපේ සිතින් උපාදානයි. අපේ හිතේ කැමැත්තාවම අපි අපේ සිතින් ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ ditthi උපාදානයි. ඒ කැමැත්ත කියන එකට අයිති ලෝකය. මගේ හිතේ කැමැත්තක් ඇති වුණා නම් මොනවා හරි ලෝකයකට, ඒ කැමැත්ත ඇති වෙච්ච ලෝකය මට කැමැත්ත ගෙනාවා කියලා අවුල් කල්පනාවකට යනවා. මං කැමති උනේ මෙන්න මේ ආවල් දෙයට. එතන මං කැමති උනේ මෙන්න මේ අහවල් දෙයට කියලා ඒ අර අහවල් දෙය කියන එක හොයන්න යනවා. ditthi උපාදාන. ඒකටත් එයා බැඳිලා යනවා. එතකොට එයා ඇතුළටත් බැඳෙනවා, එළියටත් බැඳෙනවා. ඊට පස්සේ එයාට ඇතුළ පරිස්සම් කරගන්නත් ඕන. අර කැමැත්ත හිතේ ඇති වෙච්ච එක පරිස්සම් කරගන්නත් ඕන. කැමැත්තට පාදක වෙච්ච බාහිර ලෝකේ පරිස්සම් කරගන්නත් ඕන. ඒ දෙකම ඕන යාට. කැමැත්ත පරිස්සම් කරගන්නත් ඕන. කැමැත්තට අදාළ ලෝකේ තියෙන්නේ. ඒ කැමැත්තට අදාළ ලෝකේ පරිස්සම් කරගන්නත් ඕන. ඔන්න ඔතන තමයි කාමෝපාදාන, ditthi උපාදාන. ඊට පස්සේ පරිස්සම් කරගන්න නම් එයා ඒ පරිස්සම් කරගන්න කියලා හිතාගෙන නොයේක් දේවල් කරනවා. එතනදී තමයි සීලබ්බත උපාදාන වලට අහුවෙන්නේ. ඒ වත්පිළිවෙත් වලට, ආචාර ධර්ම වලට හරි ආසයි. ඒවා සමහරවිට දුකක්, ඒත් ආසයි. දැන් සමහර ඒවා දුකක් ආසයි. මිනිස්සු ගිනි පා ගන්න. බෞද්ධයෝ ඉන්නවනේ. අර කටු ගහගෙන, මේ කටු ගහන එක සනීප දෙයක්ද? මම දැකලා තියෙනවා ගහනවා. මම පිටේ කටු ගහනවා, මම බලාන ඉඳලා තියෙනවා. පිටට හයියෙන් ගහලා ලේ හිට මෙහෙට යන විදියට තට්ටු කරනවා හයියෙන්. තට්ටු කළා හැම උඩට ඇදලා ගහන්නේ. දාඩිය දානවා ගහනකොට ඒ මිනිස්සයාට. ඒ උනාට ඒකට ආසයි. බලන්න සීලබ්බත පරාමාස වලට අහුණාම යා ඒක කොච්චර දුකක් වුණත් ඒකට ආසයි. අත්තවාද උපාදාන. ඒක ඇතුළේ යාතුල බලවත් ලෙස පැන නගිනවා. මේ ඔක්කොම කරන්නේ මම මාව පරිස්සම් කරගන්න. ඒ මාව පරිස්සම් කරගන්න කියලා ඇති වෙන හැඟීමටත් එයා ආසයි. මගේ කියලා ගත්ත ලෝකේ පරිස්සම් කරගන්න ඒ හැඟීමටත් එයා ආසයි. ඕන් ඔය කත්වයේ නිසයි සසර පැනවෙන්නේ. ඒ කියන්නේ උපාදාන පත්‍ය බව කියන්නේ. එතන උපාදානයි කියලා කියන්නේ එකට එකට පෑහිච් එකක්. හැබැයි උපාදානෙ වෙන්න ලෝකේ හම්බ වෙන්න ඕන. ඒක ඊට කලින් සලායතන ගැන කියන්නේ. ලෝකේ හම්බෙන්නේ සලායතනයන් හරහා. එතකොට ඇත්තටම මේ ඔක්කොම වෙන්නේ තමන්ගේ ඇතුලේ පැන නගින සියුම් තණ්හාව හරහා. එතකොට තණ්හාව කියලා එකක් නැත්තම් එයාට කැමැත්ත එයා අල්ලගන්නෙත් නැහැ. කැමැත්තට පාදක වෙච්ච ලෝකේ අල්ලගන්නෙත් නැහැ. ඒ ලෝකේ නඩත්තු කරන්න කියලා එක එක සීලබ්බත වලට අහුවෙන්නෙත් නැහැ. ඒක ඇතුලේ යාට ආරක්ෂා කරගන්න පුළුවන් කියලා නඩත්තු කරන්න පුළුවන් කියලා තමා තුළ අත්වාද උපාදානයක්. මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට්ටමින් ලෝකේ තුරුල් කරගන්න යා මහන්සි වෙන්නෙත් නැහැ. තණ්හාව නිසා. එතකොට මෙතන තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ මා තුළ සියුම්ම වේදනා උපද්දවනවා. ඒ වේදනාව තුළ මම ඉන්නවා කියලා බලනවා. ඒ වේදනාව ගෙනාපු බාහිර ලෝකයක් තියෙනවා කියලා බලනවා. ඒ කියන්නේ වේදනා පච්චය තණ්හා කියන්නේ. වේදනාව මා උදෙසායි, වේදනාව ගෙනාවේ මෙන්න මේ බාහිර ලෝකයයි කියලා ඔන්න ඔය බලන එකට තණ්හාව කියන්නේ. මොකද තණ්හාව කියන්නේ වේදනාව මා උදෙසායි කියන සිතුවිල්ලටයි තණ්හාව කියන්නේ. වේදනාව මා උදෙසායි කියන හැඟීමට තණ්හාව කියන්නේ. වේදනාව මා උදෙසා වේදනාව ගෙනාවේ බාහිර ලෝකයයි කියන දැක්මටයි තණ්හාව කියන්නේ. වෙන එකක් නෙමෙයි තණ්හාව කියන්නේ. බලන්නකො තණ්හාව කියන්නේ කොච්චර සියුම් දෙයක්ද? වේදනාව මා උදෙසායි. එතකොට වේදනාව මා උදෙසායි වේදනාව ගෙනාවේ බාහිර ලෝකයයි කියන දැක්මටයි තණ්හාව කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට වේදනාව මා උදෙසායි, මා තුළ වේදනාව ගෙනාපු බාහිර ලෝකයක් ඇතැයි කියලා කල්පනා කරනකොට මොකද වෙන්නේ? එයා තුළ ඒ වේදනාව ගේන්නේ මොනවද? වස්තුකාමේ. වේදනාව තමන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ වස්තුකාමේ. එයා එහෙමනේ හිතන්නේ. ස්පර්ශයෙන් හටගත්ත කියලා හිතුවනම් ප්‍රශ්නේ ඉවරයිනේ. පස්සපච්චා වේදනා කියන මට්ටමින් නම් තේරෙන්නේ චක්කු සම්පස්සේ නිසා උපන් වේදනාවක් තිනවා. චක්කු සම්පස්සේ නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා බලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට වේදනාව මා උදෙසායි. එතකොට තණ්හාව කියන එක වෙන තැනක උපදින්නේ නැහැ. තණ්හාව කියලා එකක් කිසිම තැනක උපදින්නේ නැහැ. ඇයි උපදින්නේ නැත්තේ? තණ්හාව උපදින්න බෑ වෙනම. ඒකයි විඳිනේ වට විතරයි තණ්හාව උපදින්නේ. විඳ ඒකනේ වේදනා පත්‍ය තණ්හා. එච්චරයි. තණ්හා වෙන විදියකින් තෝරලා නැහනේ. කොත්තනින් බැලුවත් පටිසමුපාද කියන්නේ වේදනා පච්චය තණ්හා. විඳිනකම තුලයි තණ්හාව නිෂ්පාදනය වෙන්නේ. හරිනේ. ඉතින් විඳින්නේ නැති ලෝකයේ ඇතුලේ දුක් වේදනා හටගන්නේ, සැප වේදනා හටගන්නේ. ඒතර විඳින්න පුළුවන් මට්ටමේ ඉන්න ඕන. ඒකයි වේදනා පත්‍ය තණ්හා විතරයි. එතකොට අපිට තියෙන්නේ ඒකනේ බුදුරජාණන්ස් වදාලා ලස්සන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් ඔන්න බලන්න මේ ප්‍රශ්නේ විසඳෙන විදිය බලන්නකෝ. හරි පුදුමයි. මේ ප්‍රශ්නේ විසඳෙන රටාව බලන්න විස්මිතයි ඒක. දැන් බලන්න. දැන් වේදනා පත්‍ය තණ්හා නම් මෙතන තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ වේදනාව මා උදෙසායි. වේදනාව මා උදෙසායි. මා උදෙසා වේදනාව ගිනාවි බාහිර ලෝකයයි. ඔන්න ඔකටයි තණ්හාව. දැන් කවුරු හරි කෙනෙක් හිතුවොත් එහෙම බාහිර ලෝකේ නම් මට වේදනාව ගිනාවේ නැහැ. ස්පර්ශ ප්‍රත්‍ය මා තුළ වේදනාව හටගත්ති කියලා වේදනාව හටගත් තැන බලන්න පුළුවන් නම් භවය නිරුද්ධයි. එතන භවයක් නැහැ, සංඛාරයක් නැහැ, සසර පැනවෙන්න අදාළ බීජ ඔක්කොම ඉවරයි. ඒ බැලන බැල්මේ ස්ථාවරත්වයේ තම අරහත්වේ කියන්නේ. රහත් වෙනවා කියන්නේ ඒ චින්තනයේ තහවුරු වෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් මොන වේදනාව හටගත්තා? අනේ මේ වේදනාව මගේ මා තුළ හටගත්තා වූ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒක චක්කු සම්පස්සේ වෙන්න පුළුවන්, සෝත සම්පස්සේ වෙන්න පුළුවන්. මා තුළ ස්පර්ශයෙන් හටගත්ති කියලා බැලුවොත් වේදනාව නිරුද්ධයි, භවයත් නිරුත්තයි මේ මොහොතේ. ඒ භවයට අදාළ මොකක්වත් නැහැ එතන. ඒක ආශ්චර්යවත් තත්ත්වයක් ඒ බලන බැල්ම. එතන තමයි කුසලය කියන එක උපදින්නේ. නූපන් කුසලය ඉපදෙනවා කියන්නේ. එතන උපන් අකුසල් නූපන් අකුසල් ගහනවා කියලා කියන්නේ ඊපස් ඕක බෑ දිගට පවත්වන්න. එවන උතන තමයි ධර්මික කුසලාණං උපසම්පදාය මහණනි කුසලයේ උපදව ගන්න සචිත්ත පරියෝධපණං. සචිත්ත පරියෝධපණක් කියන්නේ ඕ පින්වත්නි සිත දමණය කර ගන්නවා කියන්නේ. සිත දමණය කර ගන්නවා කියලා කියන්නේ අර තණ්හාව පදනම් කරගෙන භවය හදන්න එපා කියන එක. භව තණ්හාව පදනම් කරගෙන භවය හදන්න එපා. නැයි භවය හැදෙන්නේ ඇතුළෙනේ. භවය කියන එක හැදෙන්නේ ඇතුළේ. දැන් ඔන්න බලන්න මේක වෙන විදිය හොඳට කල්පනා කරොත් තමයි මේක තේරෙන්නේ. නැත්තම් තේරුම් ගන්න අමාරුයි. දැන් බලන්න වේදනාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව හටගන්නේ. වේදනාවෙන් තොරව තණ්හාව හට ගන්නවද කොහේවත්? කිසි තැනක වේදනාවෙන් තොරව තණ්හාව හටගන්නේ නැහැ. ତେଣୁ වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ පින්වත්නි තමන්ගේ සිතේ ඇතිවෙන සියුම් භාවයක්. වේදනාව ඒක ස්ථිරසාර එකක් නෙමෙයි, අනිත්‍ය වශයෙන්. ඒක වේදනානුපස්සනාවේදී අපි බලනවානේ, ඒක අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලනවානේ. බලනකොට තමයි මේවා සම්පූර්ණයෙන් මේ ලෝකේ කඩාගෙන වැටෙන්නේ භාවනාව උනමයි. නමුත් වේදනාපච්චය තණ්හා කියන්නේ මොකද්ද? වේදනාව මා උදෙසායි කියන සිතුවිල්ලට. දැන් කෙනෙක් කියන්න පුළුවන්නේ මට නම් තණ්හා කරන්න දෙයක් නැහැ, මේ බලන්න හාඳුරනේ අපි ඉන්නේ පැල්පත්වල මොනවට තණ්හා කරන්නද, අපිට නැහැ හාඳුරනේ තණ්හාව කියලා කාටවත් කියන්න බෑනේ. නම් භික්ෂුවකගේ තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ පැවිදි වෙනකොට, පැවිදි වුණා කියලා. ඇයි මේ අපිට රකින්න දෙයක් නැහැ, මේ තුන් සිවුරු බර විතරයි තියෙන්නේ, ඒකෙන් තණ්හාව නිරුද්ධයි කියලා කාටවත් කියන්න පුළුවන්ද? බෑ. ඇයි? තණ්හාව කියන්නේ භෞතික දේවල් පරිහරණය කිරීම ඇතුලේ භෞතික දේවල් වලට ආසා කරනවා කියන එක නෙමෙයි. එතකොට මේ භෞතික දේවල් වලට ආසා කරන එකට ධර්මී කියන වචනේ මොකද්ද? ලෝභය. ඒවට අසීමිත ආසාවට කියන්නේ ලෝභය. ඒක තණ්හාව නෙමෙයි. දැන් ලෝභය ගැන පටිසමුපාදේ කතා කරන්නේ නැහැ නේ, මේ අංග 12 ඇතුලේ නැහැ නේ. ඒක කඩන්න පුළුවන් ඇත්තටම. ඒක බරපතල අරුබුදයක් තමයි, කඩන්න පුළුවන් චිත්තානුපස්සනා භාවනා ක්‍රමවලින්. නමුත් ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මා තුල වේදනාව හටගන්නකොට වේදනාපච්චය තණ්හා. වේදනාවයි තණ්හාවයි අතර කාලේ කොච්චරද? වේදනාව හටගෙන තණ්හා උපදින්න කාලේ චිත්තක්ෂණයයි. වේදනාව තණ්හාවට ප්‍රති වෙලා වේදනාව නිරුද්ධ වෙලා යනවා. සාමාන්‍ය මිනිහෙකුට ඒක තේරෙන්නේ නැහැ. තණ්හාව චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙන්නේ, තණ්හා උපාදානයට ප්‍රත්‍යයයි, තණ්හාව නිරුද්ධයි ගමම්. මේ නිරුද්ධ වෙලා යන නිරෝධ ධර්ම ටිකක් තියෙන්නේ. මේ නිරෝධයේ සාක්ෂාත් කළ මේ බඳු නිරුද්ධ වියන රටාවක් නේද මේ භවය, මේ සාංසාරික ගතිකත්වය කියලා දැක්කොත් එහෙම. ඒ දැක්ම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් සම්මාදිට්ඨිය කියන්නේ මේ නිකම් එකක් නෙමෙයි. සම්මාදිට්ඨිය කියන්නේ බොහොම ගැඹුරු එකක්, පුළුවන් නම් තේරුම් ගන්න මේ කියන එක. දැන් පින්වත්නි, එතකොට තණ්හාව කියන්නේ මොකද්ද? අර විවහාරික ලෝභය කියන එක නෙමෙයි. තණ්හාව කියන්නේ මොකද්ද? වේදනාව මා උදෙසායි. වේදනාව මා උදෙසායි. අනේ මටනේ වේදනාව කියලා බලන බැල්ම තියෙන්නේ. වේදනාව ගිනාවි බාහිර ලෝකයයි. ඔන්න ඕකටයි තණ්හාව කියන්නේ. එතකොට වේදනාව මා උදෙසායි, වේදනාව ගිනාවි බාහිර ලෝකයයි කියලා බලපු ගමන් වේදනාපච්චය තණ්හා වෙනවා. තණ්හාපච්චය උපාදානං කියන්නේ මොකද්ද? උපාදානං කියන්නේ උපාදානේ පළවෙනි එක කාමෝපාදාන. එතකොට අර මේ යම් තමන්ගේ හිතේ එනවනේ කැමැත්තක්. ස්වභාවයෙන්ම අරමුණු පාවිච්චි කරද්දී, අරමුණු ඇසුරු කරද්දී යාතුල ස්වභාවයෙන් එනවා මොකද්ද? කැමැත්තක් එනවා. සිතේනවා කැමැත්තක්. ඒ කැමැත්ත එනකොට, සිතේ හැම කැමැත්තක් එනකොට ඒ කැමැත්තට එයා ආසා කරනවා. කැමැත්තක් එනවා. ඇයි? වේදනාව මා උදෙසායි, වේදනාව ගිනාවේ බාහිර ලෝකයයි කියලා දෙපැත්තට බලනකොට එයාට කැමති වෙන්න පුළුවන් ඒවා අහුවෙනවනේ. කැමති වෙන්න පුළුවන් රූප අහුවෙනවා, අකමැති රූප අහුවෙනවා, කැමති වෙන්න පුළුවන් සද්ද අහුවෙනවා, අකමැති සද්ද අහුවෙනවා. ඒ කැම එයා ඊට පස්සේ මේ කාම භූමියේ ඇතුලේ කාම ධාතුවක් ක්‍රියාත්මක වෙන නිසා අපි තුල මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? කාම ධාතුව. ඒක නිරුද්ධ වෙන්නේ අනාගාමිකමේදී. ඒ කියන්නේ ස්වභාවයෙන්ම සිතේ රුචියක් එනව නේද? ධර්මයේ හිටියත් එනව නැතත් එනව. ස්වභාවයෙන්ම රුචියක් එනව නේද? නෑ නෑ හාඳුරුනි, මම පුදුමාකාර මෙදහත්කමකින් ඉන්නේ කියලා කවුරු හරි කෙනෙක් කිව්වට රුචිය කියන එක එන්නේ නැද්ද? රුචිය කියන එක එනවා. දැන් උදාහරණයක් විදියට පින්වත් නිමේ මෙහි හිතන්න, දැන් ඔයාලට හම්බ වෙනවා අභිතම අඹ ගෙඩියක් කන්න. ඒ අඹ ගෙඩිය දිය රහයි නම්, එක අඹ ගෙඩියක් දිය රහයි, ඇඹුල් දිය රහයි, එක අඹ ගෙඩියක් හරි පැණි රහයි, ස්වභාවයෙන්ම අර පැණි රසට කැමැත්තක් ඉන්නේ නැද්ද? දිය රහට අකමැත්තක් ඉන්නේ නැද්ද? යා ධර්මයේ හිටියත් නැතත් එනව නේද? ඕක කඩන්න බෑනේ ලේසි. ඇයි බැරි? ඒ කාම ධාතුව ඇතුලේ තියෙන නිසා. කොච්චර භාවනා කළත්, කොච්චර බණ ඇහුවත් අර දිය රහ අඹ ගෙඩිය අයින් කරන එක එන්නේ නැද්ද? අඹ ගෙඩි දෙකක් තිබ්බොත් ඔයාලා කන්නේ පැණි රහ ගෙඩිය නෙමෙයිද? ධර්මයක් වැඩුවත් නැතත් අර දිය රහ එකට ස්වභාවයෙන්ම ඇති වෙන අකමැත්තක්, කැමැති නැති ගතියක් ඔයාලා තුල නැද්ද? දැන් ඔයාලා ධර්මයේ වඩාගෙන භාවනා කරගෙන සතිපට්ඨානෙම දිනු කරගෙන ඉන්නවා කියමුකෝ. සිහියෙන්ම ඉන්නේ. මේ අඹ ගෙඩි දෙක කපලා තියෙනවා, මේකෙනුත් කෑල්ලක් කාලා බලනවා, මේකෙනුත් කෑල්ලක් බලනවා, එකක් දිය රහයි එකක් පැණි රහයි. ඔයාලගේ අත යන්නේ කොච්චර ධර්මයේ දිනු කරත් අර දිය රහයකට යන්නේ නැණි අත. ඒකට නිකන් අකමැත්තක් නිකන් එනවනේ ඇතුලේ. අර පැණි කොච්චර සිහියෙන් හිටියත් එයාගේ ඔළුවේ අත යන්නේ අර පැණි රහ අඹ කෑල්ලටනේ. ඒ එන්නේ අර කාම ධාතුව නිසා. ඒක නැසෙන්නේ අනාගාමිකමේ. කොච්චර භාවනා කළත් සකුර්දාගම් වෙච්ච කෙනාටත් ඔක තියෙනවා. පැණි රහඹ ගෙඩියකුයි දිය රහඹ ගෙඩියකුයි තිබ්බොත් පැණි රහඹ කෑල්ල කන එක තියෙනවා. කාම මොකද ඉන්නේ? අපි කාම ලෝකෙනේ. කාම ධාතුවේ ඉන්නේ. කොච්චර සිහියෙන් හිටියත් අර මේ අඹ ගෙඩි දෙක අතරින් පැණි රහඹ ගෙඩිය තමයි වළඳන්න හිතෙන්නේ මට. අරකටෙන් කා වළඳන්න හිතෙන්නේ අපොයි මේක ඇඹුල්නේ කියලා හිතෙනවා. කාට ගරහන්නෙත් නැහැ, චෝදනා කරන්නෙත් නැහැ, මේ අඹ ගෙනාපු මිනිහා දකින්නෙත් නැහැ, මේ කූට ව්‍යාපාරිකයෝ මේ බෙහෙත් ගහලා අඹ ඉදවලා කියලා හිතෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ, කාටවත් චෝදනාව යන්නේ නැහැ. ඒ කියන්නේ අර තණ්හාව නෙමෙයි, ඒ කියන්නේ චෝදනාව ගියොත් තමයි තණ්හා. මේ බලන්න මේ ඇඹුල් අඹ ගෙඩිය ගෙනාපු මිනිහෙක් ඉන්නවා කියලා දැක්කොත් තණ්හා. මේ ඇඹුල් වෙච්ච අඹ ගෙඩිය බෙහෙත් ගහපු මහා අසත්පුරුෂ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ පුදුම જાතියක් නේ කියලා බැලුවොත් තණ්හා වෙනවා. එම් බලන්නේ එයා. හැබැයි යාට ස්වභාවයෙන්ම පැණි රහ අඹ ගෙඩියට යාගේ අත යනවද නැද්ද? ඒ කාම ධාතුව නිසා. තණ්හාව නිසා නෙමෙයි. අපි ඉන්නේ කාමද, ඒක නැසෙන්නේ අනාගා, ඒකනික අනාගාමී නම් කාම ලෝකෙට ඉන්නේ නැත්ති. අනාගාමී වෙච්ච කෙනෙක් කාම ලෝකෙට ඉන්නේ නැති, කාම ධාතුව නැසිලා යනවා. හැබැයි අනාගාමී වෙච්ච කෙනාගේ අවිද්‍යා ධාතුව නැසෙන්නේ නැහැ. අවිද්‍යා ධාතුව නැසෙන්නේ අරහත්වයේදී. අවිද්‍යා ධාතුව නැසෙන්නේ. එහෙනම් අපි මූණ දෙන අපේ මට්ටමේ අපි මූණ දෙන ප්‍රධාන ධාතු ස්වභාව දෙකක් අපේ ඇතුලේ ක්‍රියාත්මකයි. එකක් අවිද්‍යා ධාතුව, අනිත් එක කාම ධාතුව. හැබැයි කාම ධාතුව නැසන් නැතුව අවිද්‍යා ධාතුව නැසන්, ඒකනේ පින්වත්නි හොඳට බලන්නකෝ, අන්තිමටමනේ උද්දම්භාගීය සංයෝජනවල අවිද්‍යාව තියෙන්නේ, ඕරම්භාගීය සංයෝජනවල තමයි කාමී තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමස කාමරාග පටික, ඒක තියෙන්නේ ඕරම්භාගීය සංයෝජන. එන කාමරාගයේ නැසන එක ඕරම්භාගීය සංයෝජනයක්. හැබැයි අවිද්‍යාව තියෙන්නේ උද්දම්භාගීය සංයෝජනවල. එහෙනම් මේ පින්නත්ති ස්වභාවයෙන්ම රුචිය කියන එක ඒක තණ්හාව නෙමෙයි. ඒක කාම ධාතුව ක්‍රියාත්මක වෙන කෙනාගේ කාම ධාතු හැසිරීම. කාම ධාතු හැසිරීම. හැබැයි අර මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ අර ධර්ම අවබෝධය කරපු කෙනාට උපේක්ෂාවක් තියෙනවා. ඒකනේ මේ දැන් අර බුදුරජාණන් වහන්සේ ඒ කාලේ අර දානි ලැබෙන්නේ නැතුව උදේම මේ ආරාමේ යවහල් කොටද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද මොනවද කොටන්නේ කියලා. එතකොට ආනන්ද සානස් කෝ අනේ ස්වාමීනි මේ සංඝයාට දන් ලැබෙන්නේ නැහැ මේ දවස්වල. මේ යව කියලා අස්සයොන්ට දෙන ගොරෝසු හාලක් ගෙනල්ලා ඒවා කොටලා සංඝයා වතුර දාලා අග්ගලා හදලා වළඳන්නේ ස්වාමීනි. ආයිම දානන්ද එනං අද මටත් ගේන්න එක. මාත් අද වළඳන්න. ඒක හොඳයි ආනන්ද. ඒක මටත් අද වළඳන්නම් ඒක මටත් හොඳයි. අස්සයොන්ට ගෙන යව කියන ගොරෝසු හාලකින් යැපෙන්නේයි. ප්‍රණීත භෝජන ගැන අර සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන විභේදනයේ බෙදලා බෙදන එක ඉන්නේ අරහත් වේටපත් වුණා. නික්ලේසී උත්තමේකට ඒක ඉන්නේ නැහැ. යැපීමේ අදහස විතරයි තියෙන්නේ. යැපෙන්න ඉති මොනවා දාගත්තත් හරිනේ. මේ කුසට මොනවා හරි දාගත්තාම යැපෙන්න අයිති පදනම හැදුනාම ඒ ඇතිනේ. නමුත් අපිට මෙතන අඹ ගෙඩි දෙකක් තිබ්බොත් පැපොල් ගෙඩි දෙකක් තිබ්බොත් දිය රහ එකයි පැණි රහ එකයි වෙනම හොයන්න පුළුවන්. ඒ කාම ධාතුව නිසා. ඒ කියන්නේ කාම ධාතුවට. එතකොට ඒ නිකම්ම යන්නේ හිත. නිකම්ම යන්නේ අත ඒකට. හැබැයි එයා බලන්නේ මේ අඹ ගෙනාපු කෙනාවත් මේ අඹ ගෙනාපු කෙනාවත් දැස බලන්නේ. මේ රසය මට ගෙනාවේ අහවලා. මේ බඳු මේ නීරසයක් ගෙනාපු අඹ ගෙනාපු කෙනා ඒ අඹවල කතාව බලන්නේ. ඒ කතාව බලන්න තමයි තණ්හාව මෝරන්නේ. එතකොට තණ්හාපච්ච උපාදානං කියන්නේ මොකද්ද? එහෙම බලනකොට අර ලෝකේ පේනවනේ. වේදනාව මා උදෙසායි වේදනාපච්චය තණ්හානි. වේදනාව මා උදෙසායි වේදනාව ගෙනාවේ බාහිර ලෝකයයි කියලා බලන බැල්මටනේ තණ්හාව කියන්නේ. තණ්හාපච්චය උපාදානං කියන්නේ. එතකොට වේදනාව මා උදෙසාන වේදනාව ගිනාවේ බාහිර ලෝකය නම් එයාට වේදනාව ගිනාපු බාහිර ලෝකය කෙරෙහි බාහිර ලෝකය කියන්නේ අරමුණු කෙරෙහි එයාගේ සිතේ සියුම් කැමැත්තක් එනවා. සියුම් කැමැත්තක් එනවා. අර බාහිර අරමුණු කෙරෙහි සියුම් කැමැත්තක් එනවා. ඒ බාහිර ලෝකේ එකතු වෙනකොට එයාගේ සිතේ ඇති වෙච්ච සියුම් මනෝභාවයක් තියෙන ඒකට එයා කැමති වෙනවා. ඒකට කියන්නේ ක්ලේශ උපාදාන. ඒකට කියන්නේ ක්ලේශකාම කියලා ඇත්තට. ක්ලේශකාම. ඇයි දැන් වේදනාපච්චය තණ්හා උනේ කොහොමද? වේදනාව මා උදෙසායි වේදනාව ගෙනාවේ බාහිර ලෝකයයි. තණ්හා. තණ්හාපච්චය උපාදානං වෙන්නේ කොහොමද? මේ බාහිර ලෝකයේ වේදනාව ගෙනාව කියලා බලන්න බාහිර ලෝකයේ පිළිබඳ බාහිර අරමුණු පිළිබඳ එයාට එනවා මොකද්ද? කැමැත්තක්. ඒකට කියන්නේ වස්තුකාම. වස්තුකාම. ඒ අර මේ බාහිර ලෝකයේ වේදනාව මා උදෙසායි කියලා බලනකොට අර තමන් තුළ ඇති වෙච්ච සියුම් සියුම් වේදනාව පිළිබඳ එයට ආසාවක් එනවා. සුඛ වේදනාවක් නම් ඒකට ආසාවක් එනවා. දුක් වේදනාවක් නම් ඒක දුරු කරලා ආයතර සුඛ වේදනාව හොයන්න ආසාවක් එනවා. සුඛ වේදනාවටත් ආසා කරනවා. දුක් වේදනාව බිඳලා සුඛ වේදනාව උපද්දවන්නත් ආසා කරනවා. දුකෙන් මිදී නැවත සුඛාස්වාදයට එකතු වීමටත් එයා මොකද කරන්නේ? ආසා කරනවා. ආසා කරනවා. අන්න එතන උපදින්නේ මොකද? ක්ලේශකාම. ඔන්න ඔක තමයි වස්තුකාම ක්ලේශකාම කියන්නේ. එතකොට එයා ඒ වස්තුවටත් ආසයි. ඒ කියන්නේ අර බාහිර අරමුණු ටිකටත් ආසයි. ඒ අරමුණු ටික මත අරමුණු ටික ඇසුරු කරනකොට තමන්ගේ සිතේ උපදින යම් සුඛ වේදනාවක් තියෙන්නේ ඒකටත් ආසයි. ඒකට මොකද්ද කියන්නේ? කාම උපාදාන සමස්ත කතාවට. ඒකේ තියෙන වස්තුකාම ක්ලේශකාම. කාම උපාදාන. ඊට පස්සේ ditthi උපාදාන. ඊට පස්සේ යාතුල එනවා මේක පින්වත්නි මේ යාතුල එනවා මේ ගතිය ඇතුලේ දිට්ටිගත වීමක්, අර අනිත්‍යතාවයක් පේන්නේ නැති, අනාත්මයක් පේන්නේ නැති, නිරුද්ධ වීමක් පේන්නේ නැති, නොඇලිය යුතු ස්වභාවයක් පේන්නේ නැති මට්ටමට යා තුල නිකම්ම එනවා මානසික ප්‍රවාහයක්. එකතු වෙන්න ඕන, පවත්වන්න ඕන, නඩත්තු කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන, රකින්න ඕන, මට රකින්න පුළුවන්, නඩත්තු කරන්න පුළුවන්, ආරක්ෂා කරන්න පුළුවන්, පරිත්සම් කරන්න පුළුවන් වගේ නිකන් හැඟීමක්, අදහසක් එනවා. දිට්ටි උපාදාන ගොඩ නැගෙනවා. ඊට පස්සේ මට ඕන මගේ පරිස්සම් කරන්න ඕන, නඩත්තු කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන, රකින්න ඕන වගේ එකක් ආවට පස්සේ නිකම්ම අදහස විතරක් නඩත්තු කරන්නේ අර රකින්න, ආරක්ෂා කරන්න, පරිස්සම් කරන්න, නඩත්තු කරන්න එයාගේ කෘත්‍යය. එයා තුළ ක්‍රියාත්මක වීමක් තියෙනවා. අන්න එතන තමයි සීලබ්බත උපාදාන. ඒ ක්‍රියාත්මක වීමටත් එයා ආසයි. ඒක සමහර විට අතික දුක් සහිතයි. නමුත් ඒකට ආසයි අපේ හිත. ඒකට අපේ සිත හරීම ආසයි පින්වත්නි. ඊට පස්සේ යා ඒක ඇතුලේ අධිපති බවක් පවත්වන්න හදනවා. එයාට ඒක ඇතුලේ අධිපති බවක්, එයාට අධිපති බවක් පවත්වන්න හදනවා. අන්න ඒක තමයි අත්වාද උපාදා. මේ ක්‍රියාවලිය තුළ එයාට අධිපති බවක් පවත්වන්න ඕන. අන්න ඒක ඇතුලේ මොකද්ද වෙන්නේ? උපාදානය කියන එක ගොඩ නැගෙනවා. උපාදානය නිසා මොකද්ද වෙන්නේ? ඒ අධිපති බව පවත්වන්න ගියන් එයා තුළ මහ විශාල කර්ම සංස්කාරයන්ගේ රැස්වීමක් එයා තුළ ගොඩ නැගෙනවා භව. දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, මේ විදියට දකින්නක පිරිසුදු විඥානයකට අයිති දෙයක් නෙමෙයි. තමන් තුළ අරමුණු ප්‍රතිබද්ධ උපදින වේදනාව මා උදෙසායි, වේදනාව ගිනාවේ බාහිර ලෝකය කියන බලන බැල්ම ඇතුලේ තණ්හාව ගොඩ නැගිලා ඒක ඇතුලේ කාමයන්ද, දෘෂ්ටියද, සීලබ්බත පරාමාසද, අත්වාදයද මෙහෙම පවත්වන්න ගිහින් අධිපති බව නඩත්තු කිරීම දක්වාම මේ උඩුදුවපු ක්‍රියාවලියක් තියෙන්නේ. මේ ක්‍රියාවලිය කියන්නේ එතරම් හොඳ වැඩක් නෙමෙයි. ඇයි මේකෙන් මොකද්ද වෙන්නේ? සසර. මේකෙන් වෙන්නේ ආය ආය ඉපදී ඉපදී මැරි මැරි මේ දීර්ඝ සංසාර ගමනේ පින්වත්නි අපට යණ්ඩයි සිද්ධ වෙන්නේ. මේ දීර්ඝ සසර ගමනේ අපිට මහ විශාල දුකක් වළඳගෙන, විශාල දුකක් විඳගෙන යණ්ඩයි වෙන්නේ මේ වැඩේදී. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට වදාලා මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ වැඩේ පිරිසුදු විඥානයකට අයිති දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ කොහොමද? මහණෙනි, නුඹලාට ලෝකේ හම්බ වෙච්ච තැන විමසන්ට. ලෝකේ හම්බ වෙන්නේ ගස්කොළන් වලට ලෝකේ හම්බ වෙනවද? නෑ. ගෙවල් දොරවල් වලට ලෝකේ හම්බෙන්නේ නෑ. මේ ආයතන තියෙන අයට විතරයි ලෝකයත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඇහැ හැදිලා තියෙන නිසායි ආය ආය බලන්න පුළුවන්. කන හැදිලා තියෙන නිසායි ආය ආය අහන්න පුළුවන්. නාසය හැදිලා තියෙන නිසායි නැවත නැවත ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පුළුවන්. දිවට රස දැනෙන නිසායි නැවත නැවත දිවට රස දැනෙන මට්ටම තියෙන්නේ දිව හැදිලා තියෙන නිසායි. මේ කය හැදිලා තියෙන නිසායි කාය පහසට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ ඇසකනාසය දිවකය මනස කියන ආයතන හය හැදිලා තියෙන නිසායි අපට ලෝකයත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙන්න මේ ඇස කන ආදිය හැදිලා තියෙන මට්ටම බුදුරජාණන් වදාලා, මහණෙනි විභාග කොට බලන්න පුරුදු වෙන්න. විභාග ඔන්න ඔතනින් තමයි මේ පිරිසුදු වීම පිණිස ඥාණය මෝරන්නේ. එතකොට මේ හැදිලා තියෙන මට්ටම විසුරුවා බැලීමෙන් එයා තුළ උපදිනවා ඥානයක්. මොකක්ද ඒකට කියන්නේ? නාම රූප පරිච්ඡේදක ඥානය. දැන් බලන්න විසඳන්න තියෙන වෙන ප්‍රශ්නයක්. එයා බලන්නේ වෙන දෙයක් තියා. වේදනා පච්චයා තණ්හා කියන අරබුදයයි පැන නගින්නේ. ඒක ඇතුලේ උපාදානේ වෙලා භව කර්ම රැස්සලා මේ ක්‍රියාවලියේ දිගුවක් සිද්ධ වෙන බව ඇත්ත. දැන් බලන්නේ මොකද්ද? මේ වේදනාව හටගන්න පුළුවන් මට්ටමට මේ ලෝකේ හමුවීමේ සංසිද්ධිය මොකද්ද? යා බලනවා. මම අතිශය ස්වභාවික නම් ඇයි මට වගේ ගස්කොළන් වලට රූප බලන්න බැරි? ගස්කොළන් වලට කඳුළු නැත්තේ ඇයි? ඒ කියන්නේ තව ඉදිකෙකොත් අවිඥානික වස්තුවට මට දැනෙන දැනීම් රිද්මය අදාළ නැත්තේ ඇයි? අපි කියනවා අපිත් ස්වභාව ධර්මයේ කොටසක් කියලා. ස්වභාව ධර්මයට එකතු වෙන්න බැරි අත්දැකීමකට මම එකතු වෙනවනේ. ගස් කොළන් වලට කඳුළු නැහැ, සෝසුසුම් නැහැ. හැබැයි මමත් ස්වභාව ධර්මයට අයිති සාක්ෂියක් වුණාට මට කඳුළු තියෙනවා. මට සෝසුසුම් තියෙනවා. එතකොට ස්වභාව මේ ගස් කොළන් වලින් මේ අවිඥානික වස්තු වලින් මම වෙනස් වෙන්නේ මොකක් නිසාද? මා තුළ සවිඥානික බවක් තියෙනවා. අන්න විඥානය සහිත බවක් තියෙනවා. මේ විඥානය සහිත සත්වයාගේ අත්දැකීම කොයි වගේ එකක්ද? විඥානයක් තියෙන කෙනෙක්ගේ අත්දැකීම විඥානයක් තිබ්බාම මේ බාහිර ලෝකයට එකතු වෙනකොට එයාගේ සවිඥානිකත්වයේ තුලින් විඥානයේ තුලින් මානසිකාර කුසලතාවයක් සංජානනයක් විතර්ක කරන්න පුළුවන්කමක් විචාරන්න පුළුවන්කමක් මේ ආදි වශයෙන් නාම ධර්ම ටිකක් එකතු කරනවා. රූපයේ වෙනසක් නැහැ. ඒ කියන්නේ බාහිර ගහක පවතින පදාර්ථයි මේ රූපයේ පවතින තත්ත්වයයි වෙනසක් නැහැ. වෙනස් වෙන එක තැනක් තියෙනවා. මොකද්ද? එකම තැනයි අපි වෙනස් වෙන්නේ. කොතනද? සවිඥානිකයි. මොකද්ද වෙනස් වෙන්නේ? සවිඥානිකයි. ඒතර මේ විඥානයක් තිබ්බහම අපිට වෙන්නේ මොකද්ද? විඥානේ ඇසුරු කරගෙන වේදනා සංඥා සංකාර සහිත බවක් ඇතුලේ තියෙනවා. ඒතර ගහකට වේදනා සංඥා සංකාර සහිත බවක් නෑ. ඒ වේදනා සංඥා සංකාර සහිත විඥානයක් නේ ඕන. ඒක ගහකොළට නෑ. හැබැයි ගතේ කතාව රූප බාහිර ගහට සම්බන්ධයි. බාහිර ගහක තියෙන පදාර්ථයි මේ ගතේ තියෙන පදාර්ථයි අතර විසම්පාතයක් නෑ. මේ ගතේ තියෙන පටවි ධාතු, ගහෙත් තියෙන පටවි ධාතු, ගලෙත් තියෙන පටවි ධාතු, මේ අභ්‍යන්තර මේ කයේ තියෙන ආපෝ ධාතු, සෙමවල තියෙන ආපෝ ධාතු, සොටුවල තියෙන ආපෝ ධාතු, දහඩියවල තියෙන ආපෝ ධාතු, කඳුළුවල තියෙන ආපෝ ධාතු, ලේවල තියෙන ආපෝ ධාතු, ඇටමිදුළු වල තියෙන තාපෝ ධාතු. ඒ කියන්නේ ඇටමිදුළු වල පවතින පින්වත් නියෝජාවක් තියෙන්නේ. ඒ ඕජාව තුල තියෙන තාපෝ ධාතු. මූත්‍රා වල තියෙන තාපෝ ධාතු, කෙළවල තියෙන තාපෝ ධාතු. ඒක ගඟේ තියෙන තාපෝ ධාතු, ඇලේ තියෙන තාපෝ ධාතු, දොලේ තියෙන වෙනසක් නැහැ මොකක්වත්. ඒ කියන්නේ ඇලේ වතුර වලින් මේක නඩත්තු වෙන්නේ. දොලේ වතුර වලින් නඩත්තු වෙන්නේ. ලිඳේ වතුර වලින් මේ ගතේ පහස නිවිලා යන්නේ ඇයි? බෝම සමාන ස්වභාවයක්. විසමපාති බව කොතනද තියෙන්නේ පින්වත්නි? මේ සවිඥානිකත්වයේ මත. එතකොට විඥානයේ තියෙන්නේ වේදනා සංඥා සංකාර සහිතයි. මෙන්න මේ ටික. එතකොට මම බාහිර අවිඥානික ලෝකයෙන් වෙනස් වෙන්නේ මම සවිඥානික නිසා. ඔච්චරමයි මගේ තියෙන වෙනස. විඥානේ බැරි වෙලා හරි නිරුද්ධ වුණොත් මොකද? ආයි පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. ඒකනේ විඥානේ නිරුද්ධ වුණාට පස්සේ මිනිසු ගිහින් අතාරින්නේ. කැලේට ගිහින් දාන්නේ, පොළොවට වල්ලා දාන. ඊට පස්සේ ආය හොයන්න නැහැනේ, පොළොවට පස්සෙලාම යනවනේ. එහෙනම් මෙතන තිර එකම එක වෙනස මොකද්ද? විඥානේ සහිත බවයි. එතන මෙතන ඊට වඩා අබමල් රේණුවකවත් වෙනසක් නැහැ. මේ විඥානේ සහිත බවට වඩා මේකේ පින්වත්නි මතක තියාගන්න පුංචිම පුංචි වෙනසක්වත් නැහැ. පුඩ්ඩක්වත් මේක වෙනස් නැහැ. එහෙනම් මේ විඥානේ සහිත සත්‍යය තුළ ඇතිවෙන අත්දැකීම අර පේනකම ඇහෙනකම ආදී ඒක ඇතුළෙනේ අර තණ්හාව මෝරන්නේ. මොකක් තණ්හාව කිව්වේ? තණ්හාව කිව්වේ මේ ලෝකේ එකතු වෙනකොට වේදනාව තමන් තුළ උපදිනකොට වේදනාව මා උදෙසායි වේදනාව බාහිර ලෝකයේ විසින් අරන් ආපු දෙයක් ලෝකයට අදාළ දෙයක් කියලා අර බලන බැල්මනි. නමුත් අර කෙනෙක් තුල ඇති වෙන රුචිය කියන එක ඇතුලේ තණ්හාවට ඍජු උපකාරයක් ලැබෙනවා කියලාම අපිට කියන්න බෑ. ඒ කියන්නේ අඹුල් ගෙඩියකුයි පැණි රස ගෙඩියකුයි දෙක තිබ්බට පස්සේ පැණි රස ගෙඩියට ඒ කාම ධාතුව නිසා ඒ කාම ධාතුව නැසල නැත්නම් සෝවන් උනත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සකුරුදාගාමී උනත් ප්‍රශ්න අනාගාමිකමින් තමයි ඒ ප්‍රශ්න විසඳෙන්නේ. ඒ නිසා ඒකට කලබල වෙන්න එපා. බලන්න මෙයා භාවනා කරනවා ස්වභාවයෙන්ම මේ බලන්න එයා මේ කෑම ඔක්කොම කන්න බෑ. එයාගේ අත ගියේ මේ කේක් කෑල්ලටනේ. හැබැයි කේක් කෑල්ලට යාර ස්වභාවයෙන්ම දිවට පැණි රහ දැනෙනකොට ඒකට කැමැත්තක් ඇති වෙන කාම ධාතුවක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි යා බලන්නේ මා තුල මේ පැණි රසයි පැද්දුවේ කේක් කෑල්ලමයි කියලා බලන බැල්ම නැහැ. ඒ බැල්ම නැති නිසා යා තුල තණ්හාව නඩත්තු වීමේ දුර්වලකමක් පවතිනවා. පුළුවන් නම් මේ කියන එක තේරුම් ගන්න. ආය හලාරි තේරුම් ගන්න එක දේශනාවකින් නිවන් දකින්න පුළුවන්. අවබෝධය කරා යන අවංක කෙනෙකුට නම් එක දේශනාවක් හරියට මහලා හොඳට ඔළුවට ගත්තොත් ඇති. දැන් මෙන්න මෙතන තමයි තව වැදගත් දේ. මේක හරිම වැදගත් දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ මේකට වදාලා මේ පිරිසුදු විඥානයකින් විතරයි පරමාර්ථ සත්‍ය ස්පර්ශ කරන්න පුළුවන්. මේ අවාසනාවකට පිරිසුදු විඥානයක් නැහැ. ඒ පිරිසුදු විඥානේ හදන්නයි දැන් හදන්නේ. මොකද්ද? එයා බලනවා මේ ලෝකය හම්බ වෙන තැන ලෝකේ ස්වභාව ධර්මයේ ඉතුරු ගස්කොළන් වලට හම්බෙන්නේ නැහැ. මට ලෝකේ හම්බෙනවා. මට දරුවා හම්බෙනවා, බිරිඳ හම්බෙනවා, ස්වාමියා හම්බෙනවා, මිනිසුන්ට හම්බෙනවා. ගස්කොළන් වලට බිරිඳ ඇවරු, ස්වාමිවරු, අම්මා තාත්තා, දරුවා හම්බෙන්නේ නැහනේ. එතකොට මේ අපිට අපිට තුළ පවතින එකම වෙනස ගතිය වෙනසට වඩා සිතේ සවිඥානිකත්වයක් පවතිනවා. අපට පවතින එතන විඥානය තුළින් වේදනා සංඥා සංකාර සහිත විඥානයක් තමයි අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම තුලයි ලෝකේ හම්බ වෙන්නේ. එතකොට ලෝකේ හම්බෙන්නේ ගත සිත දෙක දැනෙන මට්ටම ලෝකේ වෙනම බලනවා. ගත සිත විස්තර කරලා බලනවා ගතේ ස්වභාවය මොකද්ද කියලා සතර මහා ධාතු බලනවා. සිතේ ස්වභාවය මොකද්ද බලනකොට එයාට සිත විසුරුවල බලන්න පුළුවන්. මේ සිත තුල හටගන්න නාම ධර්ම එයා විසුරුවල බලන. මෙන්න මෙහෙම වෙන වෙනම බලද්දි මෙන්න මෙතන තමයි භාවනාව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අත්තිපටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ගතේ කතා වෙනම බලනවා. තමන් තුල හටගන්නා වූ වේදනා සංඥා සංකාර සහිත විඥාණය වෙනම බලනවා. මෙන්න මේ දෙක ඇස් දෙක පියාගෙන භාවනාමය වශයෙන් පින්වත්නි වෙන වෙනම යම් ශ්‍රාවකෙක් විභාග කරලා බලනකොට යම් මිනිසෙක් මේක විමස විමසා බලනකොට අනි බලන බැල්මින් ඔන්නෝකයි වැදගත්දී ඒ බලන බැල්මින් එයාට ඉතුරු වෙනව මොකද්ද? පරිසුද්ධම් පරියෝධාතං විඥාන පිරිසිදු පරියෝධාත වූ විඥාන පරිසුද්ධං පාරිශුද්ධ විඥානයක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ධර්මයේ ප්‍රශ්න කරනවා. හොඳයි, පිරිසුදු විඥානයක් තිබ්බ පමණින්ම කෙලෙස් අයින් වෙනවද? නෑ නෑ, කෙලෙස් නිරුද්ධ කිරීමේ සූදානමක් පවතිනවා. ඒ පමණයි, කෙලෙස් නිරුද්ධ කිරීමේ සූදානමක් පවතිනවා. ඊට පස්සේ ධර්මයේ පැහැදිලි කරනවා පරිසුද්ධං පරියෝධාතං. එබඳු පාරිශුද්ධ විඥානයකින් පරිසුද්ධං පරියෝදාතං කේනච විඥානං කිං විජානාති. යන්න ධර්මයේ ප්‍රශ්න කරන. හොඳයි, එබඳු පිරිසුදු විඥානයක් පිරිසේ මොකද්ද කළේ? එයා ගත වෙනම විස්තර කරලා බැලුවා. පටවි ධාතු, ආපෝ ධාතු, ඒ කියන්නේ භාවනා කරන්නේ අපි. ඊට පස්සේ සිත වෙනම බැලුවා. අනේ මේ සිත කියන්නේ වේදනා සහිතයි, සංඥා සහිතයි, සංකාර සහිතයි, සිතුවිලි ඇතිවෙලා නැතිවෙලා යනවා නේද කී කියා බැලුවා. දැන් එහෙම බලන්න බලන්න මොකද්ද වෙන්නේ? එහෙම බලන්න බලන්න එයා තුල ඉතුරු වෙනවා පිරිසිදු විඥානය. පරිසුද්ධං පරියෝදාතං. ඊට පස්සේ ධර්මීය ප්‍රශ්න කරනවා මොකද්ද? එබඳු පිරිසිදු විඥානයකින් පරිසුද්ධම් පරියෝධාතං කේනච විඥානං කිං විජානාති. හොඳයි, පිරිසුදු විඥානයකින් කුමක්ද දැනගන්න? ඔන්න ඔතනින් තමයි කෙනෙක් මඟ පළවලට ඉන්නේ. ඊට පස්සේ ඔන්න බලන පිරිසුදු විඥාණයෙන් බලනදී පරිසුද්ධම් පරියෝධාතං කේනච විඥානං කිං විජානාති සුඛන්තිපි විජානාති. අන්න යා ඒ පිරිසුදු විඥාණයෙන් යා සැප වේදනාමයි අවබෝධ කරන්නේ කියන එයා තුල උපදින සැප වේදනාවයි. වේදනාපච්චය තණ්හානේ. අපි මුලින් කියපු අරුබුදේ සුකන්තිපි විජානාති දුක්කන්තිපි විජානාති අදුක්කම සුකන්තිපි විජානාති. එයා එයාගේ වේදනාව දෙසමයි පිරිසුදු විඥාණයෙන් බලන්නේ කියන. වෙනදා වේදනාව දිහා බලනකොට කලින් දැක්කේ මොකද්ද? වේදනාව මා උදෙසායි. වේදනාව ගිනාවේ බාහිර ලෝකයයි. ඕක නේද එයා දැක්කේ? මේ දේශනාව මුලින් අහගෙන යද්දි තේරෙන්න ඕන. වේදනාව මා උදෙසායි, වේදනාව ගිනාවේ බාහිර ලෝකයයි කියලා බලාපු කමක් එයා තුල තිබ්බා නේද? දැන් සුකන්තිපි විජා පිරිසුදු විඥාණයෙන් බලනකොට මොකද්ද පේන්නේ? සුකන්තිපි විජ පරිසුද්ධම් පරියෝදාතං කේනච විඥානං කිං විජානාති. මහණෙනි මේ පිරිසුදු විඥාණයෙන් කුමක්ද යා දැනගන්නේ? සුකන්තිපි විජානාති ආදි වශයෙන් පැහැදිලි කරනවා. එතකොට සැප වේදනාව දැනගන්නකොට වෙනද යාට මොකද්ද උනේ? මට සැප වේදනාව මා උදෙසායි. සැප වේදනාව ගෙනාවේ බාහිර ලෝකයයි කියලා බලාපොකමක් තිබ්බනේ. මේ වේදනාව ඉපැද්දේ බාහිර ලෝකයේ කියලා බලපු ගමන් වේදනා පච්චය තණ්හා වුණා. දැන් පිරිසුදු විඥාණයෙන් තමයි තණ්හාව නිරුද්ධ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සුකන්තිපි විඥානාති දුක්ඛන්තිපි විඥානාති කියලා දැනගන්නේ පිරිසුදු විඥාණයෙන් නම්. ඒ පිරිසුදු විඥාණයට අදාළ කෘත්‍ය මොකද්ද? ඔන්න දැන් ධර්මයේ තෝරනවා. සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමීති පජානාති. යම් කෙනෙක් තුල සුඛ වේදනා උපදිනකොට එයා ඒ සුඛ වේදනාව හැටියටම දකිනවා. ඊනිවසේ කියනවා පස්සම් පටිච්ච උපජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ. මේ සුඛ වේදනාවේ බාහිර ලෝකයේ විසින් මගේ දෝතට ගෙනාවා නොව, මා විසින් වේදනාව හදාගත්තා නොව, පස්සම් පටිච්ච උප්පජ්ජති සෝස ඒ තන කාය සම්පස්සේ, චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීවා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ ඒ තන ස්පර්ශේ නිසා හටගත්තා විතරයි. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි. මේ ස්පර්ශ වීමට බලපෑවේ පුරාණ කර්මයයි. මේකට බලපෑවේ මොකද්ද? පැරණි කර්මයයි. මේ සියලු වේදනා තුල නිරුද්ධ වී යන්නේ කර්මයයි කියලා එයා නිරුද්ධ වී යන පදනමද දකිනවා. පින්වත්, පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදිය මානෝ සුඛා වේදනං වේදිය. යම් වෙලාවක ස්පර්ශයෙන් සුඛ වේදනා වට ගත්තා, ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. ස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? ඒ තැන විඥානස්කන්ධය හට ගන්නවා කියන එක. චක්කු සම්පස්සේ නිසා කියන්නේ, චක්කු සම්පස්සේ කියන්නේ මොකද්ද? ඇසද රූපේද චක්කු විඥානේද පහළ වෙන්නේ? ඇස රූපේයිති සතර මහා ධාතුවටනේ. මෙතන විඥානේ, එතකොට මේක හටගත්තේ කොහොමද? පැරණි කර්ම සංස්කාරේන තමා සුඛ වේදනාවක් විඳිනකොට ඒක ලෝකයට වග කියන්න ඕන එකක් නෙමෙයි. මා විසින්ම ගොඩනගාගත් පැරණි කුසල සංස්කාරේ. මා දුක් වේදනාවක් විඳිනකොට ඒක ලෝකයට කියන්න ඕන එකක් නෙමෙයි. එරෙහි වෙන්න ඕන එකක් නෙමෙයි. ලෝකයට චෝදනා කරන්න ඕන එකක් නෙමෙයි. මා විසින්ම ගොඩනගාගත් සංසාරික අකුසල සංස්කාරය. එතකොට යාට සුඛ වේදනා දුක් වේදනා තුල පේන්නේ නිරුද්ධ වී යන පුරාණ කර්මයයි. අන්න ඔතනින් එයා තුල උපෙක්ඛාවකටපත් වෙනවා. පුදුමාකාර මෙදහත්කමකටපත් වෙනවා. ඒ මෙදහත්කම කියන්නේ සත්‍ය අවබෝධයටමයි. නැතහොත් සත්‍ය අවබෝධයට ආසන්නතම තත්වයටයි. මෙන්න මේ තත්වය ස්ථාවර වීමෙන් සියලු කෙලෙස් නිමා වෙනවා. එබඳු කෙලෙස් නිමාවක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව පින්නතුන්ලාට උපකාර වේවා. දේශනාවේ දායකත්වය මාතලේ ධම්මදින්නාරාමේ වැඩවසන මහියංගනී බුද්ධිකාමේනින් වහන්සේත්, අනුලාවති මහත්මිය, අනුරසිරි මහත්මා, අමර බණ්ඩාර මහත්මා, රමණී කෞශල්‍යා මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මේ පින්නතුන්ලා සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. හැම දිනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. මහියංගනී බුද්ධිකා මෙහෙණින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම මේ කුසල් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය සංස්කාර ධර්මයන් දායකත්වයේ දරූ මෙහෙණින් වහන්සේ ඇතුළු මේ වැඩම කොට වදාළ අනිකුත් සියලුම මෙහෙණින් වහන්සේලාගේ ජීවිතද හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් ගෞතම බුදු සසුනේදීම උතුම් සෝතාපන්න මාර්ගයට පත්වීමටත්, සෝතාපන්න ඵලයට පත්වීමටත්, ඉන් අනතුරු ඉහළ මඟඵල පිණිසත් මේ ධර්ම දානමේ කුසලය හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත් 2026 සැප්තැම්බර් මාසේ 9 දිනට වසර 3ක් සම්පූර්ණ වන ඩීඑම් පොඩි නෝනා මෑණියන්ටද, පරලෝ සැපත් එස්එම් පුංචි බණ්ඩා පියතුමන්ටද, WM වීරසිංහ සහෝදරයා ඇතුළු පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. මියගිය සියලු ඥාතීන්ට සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, ලක්වාසී ලෝකවාසී සියලු මහා සංඝරත්නයටත්, මහියංගනේ සිරිනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරුවනටද මේ කුසල් හේතුපකාර වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම සියලු දෙනාට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අපගේ දෙමව්පියන්ටද, ගුරු ස්වාමින් වහන්සේලාටද, මේ පිනතුල්ලාගේ දෙමව්පියන්ට, දරුවන්ට, ගුරුවරුන්ට, හැම දෙනාටමද මේ කුසල් බලවත් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩේවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. මේ පින්කමට සම්බන්ධ වුණු සියලු දෙනාටත්, වචන මාත්‍රයකින් හෝ උපකාර කළ සියලු දෙනාටත්, ලක්වාසී ලෝකවාසී සියලු මහා සංඝරුවනටත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින, පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.